විම සීම දැන් එතුමා සිහිපත් කරා වගේ මේ හැමදේම මේ ඇවිල් එක තැනකින් නතර කරනවා මේ ආපු තැනට. ඇත්තටම එතන තමයි නතර වෙන්න ඕන තැනත් එතන කාරණිය හැටියට. අර විම දැන් වචන දෙකක් කියවනේ සුසුසා පරිපුච්චා. අර විම දැන් ආනාපාන සතියත් එක්ක විම සීම කියන දේ කෙරෙලා තියෙනවා. බොහෝ දෙනෙක් විමර්ශනය කරනවා අඩු එක දෙයයි අඩු. ඒක බුද්ධ වචනයට අදාළව කිරීම. එහෙනම් බුද්ධ වචන දැන් අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. බුද්ධ වචනයට අනුව කරන්න නම් අපි ඇත්තටම බුද්ධ වචනේ ඉගෙන ගන්න වෙනවනේ. අපි තුමු කෙනෙක් කරන්නේ භාවනාව හැටියට වඩනවා නම් ආනාපාන සතිය. මොකද්ද බුදුරජාණන් වහන්සේ දහම තුල ආනාපාන සතිය විග්‍රහ කරලා තියෙන්නේ මොන වගේ තැන්වලද කියලා අපිට හොයන්න යන්න වෙනවා. ඒ මජ්ක්‍ධිම නිකායේ තියෙන ආනාපාන සති සූත්‍රය කියලා එහිම තියෙනවා. සංයුක්ත නිකායේ තියෙන ආනාපාන සති සංයුක්තය කියලා වෙනම ඒ වගේ සූත්‍ර පිළිබඳව අපිට ඇත්තටම හැදෑරීමකට යන්න වෙනවා. ඒක අපි සාමාන්‍ය ජීවිතයේ ගතත් අපි ඇත්තරම මේ දැන් අපිට උන විභාගයක් තියෙනවා. විභාගේ පාස් වෙන්න ඕන, විභාගේ පාස් වෙන්න ඕන කියන තැනට එනවා. හැබැයි මම ඊට අදාළව මම හරියට ඉගෙන ගන්න නැත්තම් විභාගේ පාස් වෙන්න පුළුවන්ද? දැන් අපි හිතමු අපි සාමාන්‍ය වශයෙන් ගත්තොත් කෙනෙකුට විදේශගත වෙන්න අවශ්‍යයි, භාෂා දැනුමක් අවශ්‍යයි. මට අවශ්‍යයි විදේශගත වෙන්න. මට විදේශගත වෙන්න ඕන, විදේශගත වෙන්න ඕන කියලා කිව්වට අපි තුමේ ඒ රටවල භාෂෙන් නම් ජපන් භාෂාව හරි කොරියන් භාෂාව හරි ඒ ආදී භාෂා. ඉතින් මම ඉස්සෙල්ලා මේ භාෂා ප්‍රවීණතාවය එක, ඒ කියන්නේ මම මේ උපමාවක් කියන්නේ එක ඒක අදාළ කටයුතු කරන්න ඕනනේ. ඒ වගේ අපි ඒ දේට අදාළ ඒ දේට අනුරූප දේවල් ටිකක් කළ යුතු වෙනවා. අපි හිතමු කෙනෙක් තමන් කරන භාවනාවක් වෙනනම් ආනාපාන සති භාවනාවක් නම් ඉතින් ඒක විමසීම කියන දේ සුසුසත් එක්ක. සුසුසා කියන්නේ ඇසීම කියන දේ. අහපු දේට අනුරූපව තමයි විමසන්නේ. ඉතින් අහන්න නම් අහන්න ඕන. ඒ දේ බුද්ධ වචනේ අහන්න වෙනවා අපිට. ඒ කියන්නේ අපිට තල්ලු වෙලා යන්න වෙනවා මාත්මයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයටම එතනටම අපිට යන්න වෙනවා. ඒ නිසා අපිට ඒක හැදෑරීමත් එක්ක එතකොට දැන් රවි මහත්මයා මේ වැඩසටහනත් එක්ක අර මුලදී කතා කරගෙන කරගෙන ආපු තැන තමයි මේ අපි කරගෙන යද්දී මේ තැන් වලදී අර ප්‍රශ්නකාරී තැන් එනවා. එහෙනම් මේක හරි දෙයි මොකද්ද? අපි කරගෙන යන කටයුත්තේ අඩුපාඩුවක් වේ නම් ඒ අඩුපාඩුව මතා ගන්න නම් හරි දෙයක් කළ යුතු වෙනවා. ඉතින් අපට ආයි හරි දෙයක් කරන්න යනවා කියන කැනදී අපිට උත්තරයක් හොයා ගන්න වෙනවා. මොකද හරි දෙයක් කරන්න කලින් හරි දෙය අහන්න වෙනවා. අහන්නම් අපිට හදාරන්න වෙනවා. ඒ හැදෑරීමකුත් හැදෑරීමත් එක තමයි අපිට මේ ඉස්සරහට ඒ කාරණේ අපිට කරන්න වෙන්නේ. ඉතින් ඒ හැරෙනකොට එතකොට ඒ හැදෑරීම නම් මොකද කරන්න ඕන? අන්න මේ අර මං කියාගෙන ඉන්න උත්සාහයක් ගත්තා මේ අර ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය වගේ ඒ සූත්‍රයේ දිශේපත් කරගෙන ආවාගිය සතියක එක කාරණයක් විතරක්. ඒතෙන්දී අර කල්යාණ මිත්‍රයාට නැමීම කියන කාරණේ තැන ඉඳලා කාරණා ටික කියන්න තමයි උත්සුක වුණේ. ඉතින් අර ගොඩාක් දෙනෙක් මේ ධර්මයේ අහලා තියෙනවා කියලා කියපු නිසා තමයි ඉතින් අර ඒ එන ප්‍රශ්නත් එක්ක එන ගැටලුවකට උත්තර දෙන්න තමයි ඉතින් උත්සාහයක් ගත්තේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපේ හැමදෙරණි. එතන දැන් මේ දැන් ඔකේ අපි දහම් කරුණුත් හදාරන්න ඕන තමයි මං හිතන්නේ. මේ උනාට තිරිස දැන් මෙතන දැන් අර දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා යනවා. දැන් අර දීගං ආස්සන්තෝ දීගං අස්සාමෙන්ති පජානාති. දැන් පජානාති කියනකොට මේක විජානාති කියන මට්ටම නෙවෙයි. දැන් අපි ඉන්නේ දැන් ඔන්න දිග හුස්මක් තියනවා කියලා දැනගත්තාම විජානාති මට්ටමකනේ.
ඔව්.
ඒ විජානාති කියන්නේ දැන් හුස්මක් කියලා දෙයක් පිටිතලා ඒක දැනගත්තු මමත් ඉන්නවා. අපි ඔක වචන වලින් නොකියුවට අදහසන් ඉතින් හුස්ම දිහා බලා ඉන්නවා නම් කවුද බලා ඉන්නේ? නැත්තම් මේ හුස්ම තියනවා කියලා දන්නවා නම් කවුද දන්නේ? එතකොට එහෙම එහෙම ප්‍රශ්න කරනකොට පේනවා මේ මම ඉන්නවා මෙතන. මම කියලා කිව්වේ නැතුවට මම ඉන්නවා.
නැත්තම්
සිහිය පිහිටන කවුද? සිහිය පිහිටන මම ඉන්නවා. එහෙම නැත්නම් අර දැනීම මත ඇරමුත කියන දැනීම විතරක් තිබුණත් ඉතින් ඒත් ඒ දැනීම දැනගන්න මම ඉන්නවනේ මට නෙදැනෙන්නේ.
නේද?
එතකොට දැන් අපිට පේනවා දැන් එහෙනම් මේක පජානාති වෙන්න බෑනේ මේ ලෝකෙට අහු වෙලානේ දැන් මමත් ඉන්නවා දෙයක්ත් තියනවා නේද මේ වෙනසකට වෙලා තියෙන්නේ සිහිය පිහිටලා විතරයි එතන හිත සමාධි වෙනවා මේ එන්නත් අර මේ මම කියන එක එහෙමම තියනවා ලෝකෙත් තියනවා එතකොට අපි අර දහම පැත්තෙන් බැලුවොත් ඉතින් ලෝකයේ කියන්නේ දුකනේ දුක මතනේ ලෝකේ පිහිටලා තියෙන්නේ නේද? එහෙම වැදගත් මේ මේ අර දුක කියන එක. එහෙම නැත්නම් මේකේ සක්කාය දිට්ඨිය දුර වෙන පැත්තකට ගිහිල්ලා නැහැ මෙතන. මේ හිත එකඟ වීමක් නැත්නම් සිහිය පිහිටීමක් වෙනවා. හැබැයි මම හැමමම ඉන්නවා.
ඉන්නවා. සිහිය පිහිටපු එකඟ වෙච්ච මම ඉන්නවා.
අන්න හරි. ඉයේ හිටපු ඒ මම ඉන්නවා නැත්තම් මේ මෙන්න මේ මේ කිද මොනවා හරි අත්දකින්න මම ඉන්නවා නේද ඒ එතන දැන් ලොකු වැරද්දක් වෙලා කියලා තේනවනේ ඔව් මේ ඉතින් පළවෙනි එක මේ සක්කාය දිට්ඨියට මේ පහරක් වදින්න ඕන ඒ වුණාට යා හැමමම ඉන්නවා මේකට නෙවෙයි
ඔව්
එතනත් අපිට පේනවා දැන් මේක එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු එකයි මේකේ මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා.
පටලැවිල්ලක් තියෙනවා.
එහෙමයි.
පටලැවිල්ල ලියා ගන්න නම් බුදුරජාණන් වහන්සේ කියපු දේ අහන්න වෙනවා.
එහෙමයි එහෙමයි. දැන් මෙන්න මේකට අදාළව ඒ කියන්නේ මේ දැන් මට මොකක් අදාළ නැහැ කියන්න බෑ දැන් ඔබ අපි කියන මේ කරුණු සේරම ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අදාළයි ඒක. එතකොට දැන් එතෙන්දී අපහන්සේ කියන්නේ එතකොට අර අර මොකද්ද ආදි බ්‍රහ්මචර්ය සූත්‍රය නේද?
ඒක ඔව් ඒ වගේ සූත්‍ර කියන්නේ අර ප්‍රවේශ වීම සම්බන්ධයෙන් බය ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය, මේගිය සූත්‍රය, පිටපස්සෝය සම්බෝධිපක්ඛිය වගේ සූත්‍ර සුසුසති කියන සූත්‍රය අර ඒ වගේ සූත්‍රවල අර සවස් සූත්‍ර ගොඩාක් තියෙනවා අර කෙනෙක් යොමු වෙන්න ඕන ඉරසය සීතාගිරි සූත්‍රය වගේ සූත්‍රවල කෙනෙක් අර ශ්‍රද්ධාවෙන් යොමු වෙන තැන ඉඳලා මේ
දැන් මං හිතන්නේ අපේ හැමතුරුට මේ මේ සමාවෙන්න ඕන මෙහෙම කිව්වට
දැන් හොඳයි
ඉරිස් දැන් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ ගිහිල්ලා තව සූත්‍රයක් කියවන එක නෙමෙයි දැන් මෙතන මෙන්න මේකට දැන් ප්‍රශ්නයක් තියෙනවා කියලා තේනවා එතකොට
හොඳයි
කරන්න ඕන අපිට ඒක සූත්‍රකින් හරි මේ මෙතන තියෙන වැරද්ද මිදෙන විදිහේ පොඩි අදහසක් හරි ගන්න පුළුවන්ද ඒ මොකකින් හරි. දැන් ඉස්සෙල්ලා කියපු මං හිතන්නේ අර 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 පටන් ගන්නකොට අපි කිව්වේ අර මහත් එක්ක ඇහැට පේනවා මේ පුටුව පේනවා අර මේ පේනවා. ඒ ඒකෙනුත් මං හිතන්නේ මේ මේ ඒකම තිනා ඒකේ මෙතෙන්ට අදහසක් දෙන්න පුළුවන්ද? දැන් මේ මේ දෙකේම මං හිතන්නේ අර මම ඉන්නවා කියන ගැටලුව තියෙනවානේ. දෙයකුත් තියෙනවා මමත් ඉන්නවා.
ඒක තමයි අපි ගුරුතුමා මින් කරේ මතක් කරේ මට මේ දේ දකින්න බෑ මම දකින්න තාක්කල් මම මොනේ දකින්නේ ඒක නුවණ කිම්ම තමයි දකින්න ඕන ඒ නුවණ අපි කාටවත් නෑ ඒ නිසා ඒ නුවණ ගන්න නම් ශ්‍රද්ධාවෙන් අනුගත වීමක් වෙන්න ඕන ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වෙත නැමිලා බුදුරජාණන් වහන්සේ කියපු දේ අහන්නම වෙනවා. මොකක් හරි ගලවන්න නම් අපි ඒකට අවශ්‍ය යතුරු ටික ඕනනේ. ඉතින් ඒක මම එහෙනම් යතුර නැතුව මම අතින් කරකවන්න යනවා වගේ වැඩක් තමයි වෙන්නේ. හුදු වෙහෙසක් විතරයි. ඉතින් අර ඒ දැන් යතුරු කියලා කිව්වට පස්සේ ඒකට ඒසු පොඩි එනයක් නම් තියෙන්නේ. ඒකට අදාළ යතුර ලොකු තැනක් නම් කරු තැනක් නම් තියෙන්නේ. ඒකේ අදාළ යතුර ඒක පොඩ්ඩ කියන්නේ බුද්ධ වචනේ තුළ ඉතාම මේ කියන්නේ ඒ අවශ්‍ය කාරණාවල් ඒ විදිහට අවශ්‍ය කාරණාවල් ටික කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ නොයිකුත් නිදාන නොයිකුත් පරයායන් ඒ දේශනා කරපු පිළිවෙල ඒ විදිහට කියන්නේ මේක දැන් සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන්නේ මේ අසාමාන්‍ය දෙයක්නේ. ඒකට ඒ අසාමාන්‍ය දේ කරද්දී අපිට අසාමාන්‍ය කැපකිරීමක් කරන්නම වෙනවා. පුංචි දෙයක් ගන්න පුංචි කැපකිරීමක් කරාට කමක් නෑ. ඒ නිසා මේ හිතාම ලේසියෙන් කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඉතාම ලේසි ක්‍රමවේදයක් කියලා දෙනවානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මුලින්ම කියලා තියෙන්නේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා. මේ සුතා හරියටම අහන්න. පස්සේ මතක තියාගන්න මේ බුදු දැන් මගේ හුදු වචන මොනෙවි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර සුතා අහන්න. ඒක නෙතුව දතා ධාරණය කරගන්න බැහැනේ. ඇහුවේ නැත්නම් ධාරණය කරගන්න බෑ. ධාරණය කරගත්තේ නැත්නම් වචසා පරිචිතා වචනෙන් ප්‍රගුණ කරන්න බැහැ. මේ බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනනේ. මේ එකක්වත් අයින් කරන්න බැහැ. හිමුනොත් බුද්ධ භාෂිත නෙවෙයිනේ. සුතා කියන්නේ සුතය අහන්න කියන එක. අහා සුතා ඊට පස්සේ දතා ධාරණය කරගන්න. ධාරණය කරන වචසා පරිචිතා වචනෙන් මේවා පුරුදු කරන්න ඕන. මනසානුපෙක්ඛිතා අන්නේ ඊට පස්සේ මනසින් මෙනෙහි කරන්න යන්නේ. එතකොට මනසින් මෙනෙහි කරන නම් මට ඒ පිළිබඳව මතකයක් තියෙන්න ඕන. මතක තියෙන්න නම් ඒක මේ මනසින් මෙනෙහි කරන නම් ඒක වචනෙන් ප්‍රගුණ කරගන්න. වචනෙන් ප්‍රගුණ කරන්න බෑ. මොකද මතක තිබුණ නැත මතක තියෙන්නේ නෑ හරියට ඇහුවේ නැත්නම්.
දැන් අපේ හැමදෙන්නේ මේ සමාහින්දවට මම මේ පිරිසින්ගෙන් මේක එක එක පැත්තෙන්
අනේ ඔව්
අහන්නේ.
ඇත්තටම මේ සවි මහත්මයා මේකේ එකම අධ්‍යයනය මේ يعني අපිට මේකට යොමු වෙන්න මේ වෙනසයි. ඒ කියන්නේ හැම පැත්තකින්ම අපි මේ දේවල් निराකරණය කර ගන්නව නේ. ඒක තමයි මේ සම්බුද්ධ ශාසනයේම සතුරු ස්වභාවයත් එක්ක ඊට පස්සේ හිත කල්යාණ මිත්‍රත්වයත් එක්ක අන්‍යෝන්‍ය කුඩුපග බවත් එක්කම තමයි කෙරෙන්නේ. ඉතින් ඒ නිසා මේක හැම කියන්නේ සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මම අහන එක මේක ගැළපෙද්ද දන්නේ නැහැ නොගැළපෙද්ද දන්නේ නැහැ. සමහර වෙලාවට මම මේක ඇහුවොත් මගේ අදහසට සාමිංහාසේ හරි
මෙහෙම යොමු කරන්නද ප්‍රශ්න. ඒ කියන්නේ දැන් අර අපි ඉස්සෙල්ලා මහත්තයත් කිව්වේ දැන් මෙතෙන්ට එනකන් කියනවා ඔතනින් නවතිනවා. ඒක මම තව විදිහකට කිව්වොත් ඔන්න දැන් අපි ප්‍රශ්නේ ඇහුවා. දැන් ඔය බලන විදිහ වැරදි කියලා තැනකටත් ආවා. ඊළඟට දැන් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ දැන් එහෙනම් මොකද්ද හරි විදිය කොහොමද කරන්නේ වගේ ඒ වගේ උත්තරයක්. දැන් ඔබ වහන්සේ එක පැත්තකින් මේ පෙන්වන්න හදන්නේ දැන් මේ බුද්ධ දේශනාවේදී එහෙම මෙහෙම කරන්න මෙහෙම කරන්න කියන කතාව නෙවෙයි මේ තියෙන්නේ නේද?
අන්න හරි උතුම.
ඔව් දැන් මේක මේ කොහොමද කරන්නේ හුඟට උත්තරයක් දෙන්න බෑ. එහෙම පුළුවන් පුරාම ඒක කියලා දානවා නේද? ඒ කියන්නේ එහෙම කොච්චර ඇහුවත් දැන් මොකද්ද කරන හරියදිය කිව්වට එහෙම ඩිරෙක්ට් උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ
මේකේ. ඩිරෙක්ට් උත්තරයක් හැටියට මම මෙදින් පෙන්න ඩිරෙක්ට් උත්තරේ තමයි අර දීර තියෙන්නේ. සුත්තා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා.
ඔව්. අනේ ඒකෙන් අහන්නම් අපේ සයින්හන්ස. දැන්
හොඳයි.
ඔන්න දැන් මේ සුතා දතා කියනකොට දැන් අපිට දැන් මෙතන මේ දැන් මෙතන අපි දැන් සූත්‍රයෙන් ගත්තේ අර දීගං ආස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාතිනි. දැන් ඕක අපි අහලා තියෙනවා සුතා. ඒක ඒ විදිහටම වචනයක්වත් වෙනස් කරන්නේ නැතුව දැන් මේ මතකත් තියෙනවා මතක නැතුව හරි පොතෙන් බැලුවා හරි අපි කියමුකෝ. මේ මෙන්න කියලා තියෙනවා. දැන් මෙතන තියෙන්නේ අපි දැනගත්තා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ පජානාති කියන වචනේ.
ඔව්.
දැන් එතෙන්ට අපි ඇවිල්ලා නැහැ කියලත් දැන් උපහන්සේ විස්තර කරනකොට තේනවා නේද? අර ඒකයි අර විජානාති එකයි පජානාති එකයි අරගෙන මේ කිව්වේ. දැන් මේ
ඔව්.
දැන් මේ විජානාති මට්ටමක ඉන්නා නිසා පජානාති මට්ටමක් නෙවෙයි. පජානාති උනානම් එක පැත්තකින් අර සතර ඥානයේ දෙන්න ඕන තව පැත්තකින් මමයේ දෙන්න බෑ නේද? ඒ දෙයක් වෙන්න බෑ. ඒ වගේ ඒ පැති තියනවනේ. මම ඉන්නවනම් මේ එතන ඒ කියන්නේ ලෝකෙට අයිති විදිහමනේ. නේද අපේ හැමෝම?
ඔව්.
ඒ කියන්නේ දැන් මේ හුස්ම දිහා බලා ඉන්නේ කවුද නැත්නම් ඔක දැනගත්තේ කවුද කියන එක මේවා යෙදිලා හින්දා දැන් අර මේ තාම විඥානාති මට්ටමක තමයි මේ 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 සිහිය පිහිටියට සමාධිය හැදුනට හිත දුවන් නැති වුණාට එහෙම නැත්නම් අර කාමය අඩු වුණාට අර බ්‍රාහ්මචර්ය මොකක්ද අනිත් එක මේ ගැටෙන ගති නැති වුණාට
කවු
තවම මම ඉන්නවා මේ මේක දැනගන්න දෙයක් තියෙනවා දැනගන්න මමත් ඉන්නවා. එතකොට දැන් අර දැන් සුතා දතා වචසා පරිචිතා කියන තැන මේ මේකෙදි දැන් පජානාති පජානාති කියන ටික අනේ වචන ටිකට මේ ඒ ගැළපිලානේ නේද? දැන් එතන අඩු එතකොට ඊළඟ කොටසද මනසා ගද මනස උපේක්ෂිතා නේද? මනසානුපේක්ෂිතා. එහෙමද? ඒ වගේ හිතන්න පුළුවන් එකක්ද නැත්නම් මේ දැන් අර ඒවා ටික කියද්දි එතන තව ටිකක් විස්තර කළොත් අපේ හැඳුරනේ.
හා. එතකොට එතකොට මහත්මයා අපි නුවණකින් දකින්න ඕන. එතකොට නුවණ පජානාතිනේ. පජානාති කියන්නේ දුක් නුවණකින් දකිනවා කියන එක. මොකද නුවණින් දකින්නේ දුක. ඊට පස්සේ දුක කියන්නේ මොකද්ද කියලා අපිට හොයන්න වෙනවා. එතකොට දුක කියන දේ හොයන්න වෙන්නේ අපිට අපේ අත්දැකීමත් එක්ක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු කාරණයක් එක්ක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තමයි දැන් බුදුරජාණන් දැන් පජානාති කියන්නේ දුක විරිසිඳ දකින්න. ඒතකොට දුක විරිසිඳ දකින්න යනකොට මොකද්ද දුක කියන්නේ කියලා හොයාගෙන යනවා. ඒතකොට දැන් අපිට සිද්ධ වෙනවා දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන් ටික අපිට හොයාගන්න වෙනවා. ඊට පස්සේ ඒ තැන් ටික හරියට හොයාගෙන යනවා. අපි හිතමු පංච උපාදානස්කන්ධ දුක නම් ඒකේ අපි හිතමු රූපය. රූපය නම් රූපය කියලා තියෙන්නේ රූපය ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද විස්තර කරලා තියෙන්නේ. වේදනාව නම් වේදනාව ගැන විස්තර කරලා තියෙන්නේ කොහොමද. සංඥාව නම් සංඥාව ගැන විස්තර කරලා තියෙන්නේ කොතනද. මේ සංස්කාරය නම් බුදුරජාණන් වහන්සේ සංස්කාර ගැන විස්තර කරලා තියෙන්නේ මොන විදියටද. විඥානය නම් විඥානය පිළිබඳව විස්තර කරලා තියෙන්නේ මොන විදියටද. එතකොට විඥානය නම් එක තැනක මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. තව තැනක මේ විදියට පැහැදිලි කරලා තියෙනවා. තවත් විදියට ගත්තොත් තවත් විදියකට පැහැදිලි කරලා තියෙනවා. ඒ විදියට විමසීම කියන දේ අපිට කරන්න ඒ කියන්නේ ඊට අදාළම කාරණා ටික අපිට හොයන්න යනවා. නැත්තම් බුද්ධ වචන ඒ කියන්නේ විමසීම කියන දේ ඇත්තටම අපිට කරන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට දැන් මේ කතා බහ තුළ කෙනෙකුට අදහසක් ගන්න පුළුවන් එකම තැන නේද මේ කරකවන්නේ කියලා. ඔව් ඇත්තටම එකම තැනම තමයි. මොකද ඒ කියන්නේ අපි ඒ කියන්නේ එතනට නොගියොත් ඇත්තටම ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙන්නේ තාදත අහන්න නොවෙනවා. ඒක පළවෙනි එක නැතුව ඊළඟට තියෙන දේවල් මොනව කරන්නේ? පළවෙනි එක නැතුව ඊට මෙහා දේවල් ටික අපි කරන දේවල් ටිකක්ම තමයි.
එතන මං හිතන්නේ වහන්සේ මේ හොඳ පිළිතුරක් දුන්නා කියලා. ඒ කියන්නේ මේ මං අර එක පැත්තකින් මං කියන්න දැන් ඒ දැන් අර ජානාති කියන කොට අර සතර ඥානයක් යෙදෙන්න ඕන කිව්වනේ. එතකොට ඒකේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඒකෙත් අපි දන්නවා ඔය ඥාන හතරෙන් එකක් විතරක් එන්නේ නැහැ. නවන හතරම එකට යෙදෙන්න ඕන නේද අපේ හැමෝටම. දුක්ඛේ ඥානං තියෙනවා. ඉතුරු ඥාන ටිකක් තියෙන්න ඕන. දැන් ඔන්න අපිට හොඳ තැනක් තියෙනසන්න තියෙනවා. දැන් මේ පජානාති කිව්වහම ඉතින් අඩුගානේ දුක්ඛේ ඥානංවත් තියෙන්න ඕනනේ. මේ
සම්
එතකොට ඔන්න දැන් මේ තිහා මේ දීගංවා සසන්තෝ කියලා දැනගත්තට දුක පිළිබඳ මොකක් හරි මේ අදහසක් තියෙනවද නේද? ඒ කියන්නේ දැන් දුක්ඛේ ඥානං යෙදුනොත් මේ පජානා තියෙන්නේ.
ඔව්.
එතකොට උත්තර මොකද්ද දැන්? දැන් දුකක් කියලා දෙයක් පේන්නේ නැහැ නේ මේ හුස්ම දිහා බලා ඉඳීමක් විතරනේ තියෙන්නේ. එහෙම එහෙම අපි අර ලෝකෙට අයිති පැත්තෙන් බලුවොත් එතන අන්න එතකොට දැන් අපිට හොයන්න වෙනවා මේ දුක කිව්වේ මොකද්ද කියලා නේද? දුක්
කියන්නේ මොකද කියලා හොයන්න වෙනවා.
එහෙමයි. අන්න එතකොට දැන් ඔබ වහන්සේ දැන් මතක් කළා. එහෙනම් දුක දුක කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු තැන් ටිකක් හොයන්න වෙනවා.
හොයන්න
දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මතක් කළේ දැන් ඔය සුතාදත්තා වචසා පරිචිතා කියන එකේ දැන් පජානාති ඕ වචන ටික දීගම සම්තෝ දීගම සාමීති පජානාති කියන ටිකට සුතාදත්තා වචසා පරිචිතා දාලා මදි දැන් පජානාති එක මේකේ දැන් මේ අදහසට ඇවිල්ලා නැහෙනි. දුක්ඛේ ඥානං කියන එකක් නැහෙනි. දැක්ක හොයන්න වෙනවා දුක කියන එක ගැන නේද සන්නස්.
ඒක
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන. එතකොට ඒකෙදී අපි අහලා තියෙනවා දැන් මම මේ ඔබ වහන්සේ කියපු ටික මම මේ ආපහු කියන්න හදන්නේ කිවරදක් තියෙනවා නම් හදන්න අපේ හැඳුරනේ මේ එතකොට දැන් දුක කියන එක අපි තව පැත්තකින් දේශනාවේ අහලා තියෙනවා මේ පංච උපාදානස්කන්ධ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. එතකොට ඒකේ මොනවද තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ පහ තමයි දැන් අපලහන් සේර මෙන්න මේ ටිකක් දැනගන්න ඕන. එතකොට රූප
මොකක්ද
නේද? වේදනා. ඔව්.
එතන ડોක්ටර් ගොඩක් දැන් තේරුම් ගන්න දැනගන්න හොන්නේ නේද? එතන පංච උපාදානස්කන්ධය කියලා තියනවා කිව්වා. එතකොට පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කිව්වා. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කිව්වා වගේ අදහසක් මට ආවා. එහෙමද කියන්නේ?
ඔව් මං කියන්නේ දැන් එහෙම අපි අහලා තියෙනවනේ. දැන් මේ
ඒක
කියන එක නෙමෙයි දේශනාවේ මේ කියන්නේ රූප උපාදානයේ වේදනා උපාදානයේ ඔහොමම ඒ ಜಾති පහටනේ කියලා තියෙන්නේ නේද පංච උපාදානස්කන්ධ කියලා.
අපේ හැමෝනේ එතන දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන නේ මම හරියට දන්නේ මම අහලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියන්නේ ඒවට උපාදාන වෙන එක කියලා වගේ අදහසක් මට අහලා ඒක පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ.
ඒකත් අපි කියමු නේද අපි හඳුරන්නේ හොඳයි. කන්ද පහට තියෙන උපාදානෙටද පංච උපාදානස්කන්ධය කියන්නේ නැත්නම් වෙනස් විදිය මේක සූත්‍ර කිහිපයකම තියනා නේද අපි හඳුරන්නේ.
ඔව්. බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා වචන පහක් පැහැදිලි කරලා තියෙනවා. මොනික තැනක පැහැදිලි කරන විදිය. තව තැනක විස්තර කරලා තියෙනවා රූපස්කන්ධ වේදනාස්කන්ධ ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා ස්කන්ධ ගැන පැහැදිලි කරලා තියෙනවා. ඊට රූප උපාදාන ස්කන්ධ, වේදනා උපාදාන ස්කන්ධ, සංඥා උපාදාන ස්කන්ධ, සංස්කාර උපාදාන ස්කන්ධ, විඥාන උපාදාන ස්කන්ධ කියලා ඔන්න තව තැනක විස්තර කරලා තියෙනවා. ඊළඟට ආයි ඉති රූපං ඉති ඉති වේදනා ඉති සංඥා ඉති සංස්කාරා ඉති විඥාන කියලා තව විදිහකට පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ රූප ගතය, වේදනා ගතය, සංඥා ගතය, සංස්කාර ගතය, විඥාන ගතය කියලා එහෙමත් විස්තර කරලා තියෙනවා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ එකම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා එහෙමත් පැහැදිලි කරලා තියෙනවා. ආයි ස්කන්ධ හැටියටත් පැහැදිලි කරලා තියෙනවා. ආපහු උපාදාන ස්කන්ධ කියලාත් පැහැදිලි කරලා තියෙනවා. ආපහු ඊට පස්සේ ඉති රූපං ඉති වේදනා ඉති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ආයි රූප ගතය, වේදනා ගතය, සංඥා ගතය, සංස්කාර ගතය කියලා එහෙමත් විස්තර කරලා තියෙනවා. එතකොට ඔබතුමා ඇහුවේ මේ රූපස්කන්ධය වලට මේ රූප කියන්නේ උපාදානය වුණාට පස්සේද රූප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ කියලා මේ ඇහුවනේ නේද? එතෙන්දී මේ ඒකට උත්තරයක් දෙන්න නම් බුද්ධාශිතයට අපිට යන්න වෙනවනේ. එතකොට ප්‍රභාෂිතයට ගියාට පස්සේ තියෙනවා මහා පුන්නම කියන සූත්‍රය. ඒ පුන්නම කියන සූත්‍රයේ ඔය පිළිබඳව මේ විස්තර ඒක කියලා දීලා තියෙනවා. පුන්නම කියන සූත්‍රය. මහා පුන්නම සූත්‍රයේදී පැහැදිලි කරනවා මොකද්ද මේ ඒ පුන්නම කියන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ
උපාදාන ස්කන්ධයයි උපාදානයයි නේද කියන්නේ
උපාදානයයි ඊට පස්සේ එක වෙන වෙනම අහනවා අපේ ගුරුතුමා ඉමේනුකෝ බන්තේ පංච උපාදාන ස්කන්ධා සේයති දන් කියලා අහනවා දැන් අහනවා මොකද්ද රූප උපාදමී පංච උපාදාන ස්කන්ධ කියන්නේ මොකද්ද කියලා අහනවා අනේ එතකොට පංච උපාදාන කරුණ ටික පැහැදිලි කරලා දෙන්නම් පංච උපාදාන ස්කන්ධ මොනවද කියලා ඊට පස්සේ ඔන්න උත්තර දෙනවා මං අදාළ කරන්නට එන්නම් රූප උපාදාන ස්කන්ධේ වේදන උපාදාන ස්කන්ධේ සංඤා උපාදාන ස්කන්ධේ සංස්කාර උපාදාන ස්කන්ධේ විඥාන උපාදාන ස්කන්ධේ කියලා ඔන්න උපාදාන ස්කන්ධ පහ නම් කරා ඊට පස්සේ මේ ඒ ස්වාමීන් වහන්සේ අහනවා ඉමේ පනබන්තේ පංච උපාදාන ස්කන්ධකින් මූලකාටි දැන් ඔය පංච උපාදාන ස්කන්ධයට මුල් වෙන්නේ මොකද්ද කියලා අහනවා දැන් ඔන්දෙන් අපේ මහත්මයා ඇහුවා වගේ පංච උපාදාන ස්කන්ධ කියලා කිව්වා පංච උපාදාන ස්කන්ධ ගැන කිව්වට පස්සේ ඊට පස්සේ
මම හිතන්නේ ඇහෙන්නේ නැතුව ගියා වගේ
ඇහෙනවද මාව?
ආ දැන් ඇහෙනවා අපේ හැංගිලි.
හොඳයි.
ගියා. ඔව්.
ඇහෙනතෝ යනතේ ඔව් එතකොට එතෙන් ඊට පස්සේ අහනවා මේ උපාදාන ස්කන්ධවලට මුල් වෙන්නේ මොනවද කියලා අහනවා උපාදාන ස්කන්ධවලට මුල් වෙන්නේ ඡන්ද මූලකා කියලා කියනවා ඡන්ද මූලකා කියලා නේ කියන්නේ එහෙනම් ස්කන්ධවලට උපාදාන වීම නිසා පංච උපාදාන ස්කන්ධය හට ගන්නවා කියලාද කියන්නේ උපාදාන ස්කන්ධවලට ඡන්දේ මුල් වෙනවා කියලාද සඳහන් වෙන්නේ සූත්‍රයේ හැටියට.
ඔව් එතන සඳහන් වෙන්නේ පංච උපාදාන ස්කන්ධයට
මුල් වෙන්නේ ඡන්ද මූලක. එහෙනම් අපි පංච ස්කන්ධ වලට උපාදාන එකතු වෙච්ච නිසා, ස්කන්ධ වලට උපාදාන වෙච්ච නිසා පංච උපාදාන ස්කන්ධ කියන එකද වඩා හරියන්නේ සූත්‍රයට අදාළව බලද්දී පංච උපාදාන ස්කන්ධ වලට, පංච උපාදාන ස්කන්ධ වලට මුල් වෙන්නේ ඡන්දයද? ඡන්ද මූලතා කියලා එතන සඳහන් වෙන්නේ.
මෙතන මම හිතන්නේ හොඳට තේරුම් ගන්න ඕන තැනක්. මොකද ඊට ඕක අර ගොඩක් වෙලාවට මේ මේක අර බුද්ධ දේශනාව වරද්දලා අහන්න ලැබෙනවා. ඒක මේ මොකද මේ ස්කන්ධවලට උපාදානය කරන එකයි වැරද්ද කියලා. මේ එහෙම හැබැයි එහෙම දේශනාවල කොහෙවත් නැහැ. ඇත්තට මම හිතන්නේ මේ සයින්නාද පෙන්නන්න හදන්නේ මටත් තව සූත්‍ර ගන්න පුළුවන් ඒකට. මේ ඒකේ එතකොට දැන් මේ සූත්‍රයේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයයි ඒ ඡන්දයයි ගැනයි නේද අපේ හැමෝටම. ස්කන්ධ ගැන කියවෙන්නේ නැහැ එතන. එතකොට
ස්කන්ධ ගැන කියවෙනවා.
ස්කන්ධ වලට තියෙන ඡන්දය කියලා නෙමෙයි කියන්නේ.
එතන අපේ ගුරුතුමා කතා කරන මේ චිත්තාවත දැන් මේ හරි වගේ කතා කරොත් අර අලුතෙන් හංගින පිටිසකට වුණාගේ දන්නේ නැහැ. අහුරිතා ශීපත් කරන්නම්. චිත්තාවත පනබන්තේ කන්දානම් කන්දාදි වචනං හෝති इति. මේ ඔය ඊට පස්සේ අහනවා මේ
ස්කන්ධ
ස්කන්ධ ස්කන්ධ කියලා කියනවා. ඕ
මොකටද මේ?
හා අන්න හරි. විශේෂ කියනවා මේ අතීත අනාගත පච්චුප්පන්න අත්තං වා බහිද්දං වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පන්තං වා යන් දෝරේ යන් සම්තිකේවා අයන් රූපකන්දෝ යාකාචි වේදනා අතීත අනාගත පච්චුප්පන්න අජ්ජස්සං වා බහිද්දා වා ඕලාරිකා වා සුකුමෝ වා හීනා වා පනිතා වා යා දෝරේ සත්‍ය යා දෝරේ සම්තිකේවා අයන් වේදනකන්දෝ. ඔය විදිහට සඳහන් කරනවා. ඇත්තර මේ එතෙන්දී අර පංච උපාදානස්කන්ධ කියලා කියන තැන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නුවණකින් දැකිය යුතුයි කියන තැන සරලව කියන්නම්.
මෙතන පැහැදිලි කරගෙන ඒක හරි. දැන් ඔය ඉස්සරස් ආකාරයක් කිව්වනේ මේ.
ඔව්.
අර දුර ළඟ හීන ප්‍රනිත ඒ වගේ ඒ මම හිතන්නේ ඒ ඉස්සරස් ආකාරය දන්නවා. ඊට පස්සේ එතකොට ඒක පැහැදිලිව තියෙනවා. දැන් ඔය ඔන්න ඔය කොලස් ආකාරයෙන් යම් රූපයක් වේද ඒක රූපස්කන්ධය. ඔය කොලස් ආකාරයෙන් යම් වේදනාවක් වේද ඒක වේදනාස්කන්ධය. එහෙම එහෙම නේද ස්වාමීන් වහන්සේ?
ඔව්. එහෙම අර මේ ලං කරලා පෙන්නනවා. ඒක යොදන්නේම සූත්‍රවලදී අපේ ගුරුතුමා මේ අර මොකද උපටින් පටගන්නේ මේ රූප මානෙ රූපේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යම් වන්තේ කියලා යම්පන අනිත්‍යම් දුක්ඛං වා සුඛං වාටි කියලා යමක් අනිත්‍ය නම් ඒක දුකට සැපද කියලා අහනෝ යම්පන අනිත්‍යම් දුක්ඛං අර එහෙම කියලා නොහෙතම් වන්තේ කියවට පස්සේ තමයි අර දැක්මකුත් එක්ක තමයි ඊළඟට පෙන්වන්නේ. දැක්මකුත් එක්ක නුවණකින් දැක්මකුත් එක්ක තමයි අහනෝ එහෙනම් මේ මේ අතීත වේවා අනාගත වේවා මේ යම් මේ දුර ළඟ සියුම් ගුරුස් වේවා මේවා මම මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා අහන්නේ අර නුවණක් එක්ක කතා කරනකොට. එතන නුවණකුත් ප්‍රඥාවකුත් එක්ක ප්‍රඥාවෙන් යුක්තව දකිද්දි දුර රූප කියලා ලංකරන එක සුදුසුයිද අතීත රූප කියලා ලංකරන එක සුදුසුයිද අනාගත රූප කියලා ලංකරන එක සුදුසුයිද පච්චුප්පන්න කියලා රූප ලංකරන එක සුදුසුයිද සියොම් කියලා සියොම් රූප ලංකරන එක සුදුසුයිද මම මගේ ආත්මය කියලා ගන්න එක නුවණකින් දැක්ෙද්දී මේ මෙහෙම 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 ගන්න එක සුදුසුයිද කියලා තමයි ওই සූත්‍රය බලාගෙන යද්දී ඒ සූත්‍රවල සඳහන් කරන එක නුවණකින් යුක්ත වෙනකොට දුර රූප කියලා ගන්න එක සුදුසුයිද කියලා අහන්නේ ළඟ රූප කියලා ගන්න එක සුදුසුයිද කියලා අහන්නේ අතීත සියුම් ගොරොසු කියලා ගන්න එක සුදුසුයිද කියලා අහන්නේ බලන ඒ සූත්‍රවල අනුපිළිවෙල බලාගෙන එද්දී ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. එතන කතා කරන්නේ නුවණකෝත් එක්ක ඉන්න කෙනෙකුට මෙන්න මේව දැක්කිය යුතුයි කියලා පෙන්නද්දි තමයි පංච උපාදානස්කන්ධ කියන වචනය භාග්‍යවතුන් වහන්සේ පාවිච්චි කරන්නේ.
ඒ කියන්නේ දැන් නුවණ කියලා කිව්වේ මේ මේ අනිච්ච කියන එක තේරුම් ගත්තට පස්සේ නේද?
ඔව්. ඒ කියන්නේ
ඇහුගට පස්සේ තමයි මේ
එතන නුවණක් භාවිතයෙන් ඒ භික්ෂුන් වහන්සේලාට අනිත්‍යයි කියලා කියන්නේ මේ හිතලා කියන්නේ නෑනේ.
එහෙම.
නුවණකුත් එක්කනේ
කියන්නේ.
ඒ නුවණ අන්න එතකොට එහෙනම් මහණෙනි මේක අපි ඔය ලංකරල පෙන්නනවා ඉස්සරතල එහෙමනම් මේක මෙහිමයි කියලා කියන සුදුසුයිද කියලා තමයි අහන්නේ සූත්‍ර දේශනාවල.
එහෙමයි. එතකොට අර ඔබවහන්සේ ගත්ත මං හිතන්නේ කන්ද සංයත්තේ එන සූත්‍රවලත් පෙන්නන්නේ ඔය ස්කන්ධ කියවත් අර අපේ හැඳුරනේ
කන්ද සූත්‍රේ සංයතනිකයි තුනේ
කන්ද සූත්‍රය. ඔව්. දැන් අර ස්කන්ධ කියලා කිව්වත් ඒක කියලා තියෙන්නේ අර 11 ආකාරෙ එක්ක නේද අපේ හැඳුරනේ?
ඒ 11 ආකාරෙ එක්ක කියලා කියන්නේ ඒත් එක්කම නුවණත් එක්ක නුවණින් දැකෙද්දි මෙහෙම මේ 11 ආකාරයට දකින්න එක සුදුසුයිද කියලා තමයි අතරම අහලා තියෙන සෝත්‍රේ.
ඒකේ ඔව් අකපි මේ සූත්‍ර බලමු. මම හිතන්නේ එතන තව අදහසක් මම මේ මතක කරන්න හැදුවේ. දැන් එහෙම අර ඒ දුර රූප හරි ළඟ රූප හරි අතීත අනාගත වර්තමාන ඔය දැන් එතන අපි රූපස්කන්ධය කියන්න හැදුවට දැන් මෙතන මම හිතන්නේ මේ මූලික ප්‍රශ්නේ ඇහුවේ ස්කන්ධේ රූපස්කන්ධයට උපාදානේ උඩහම නේද මේ දුක තියෙන්නේ කියලා. අර උපාදානස්කන්ධයයි ඒ කියන්නේ රූප උපාදානස්කන්ධයයි රූපස්කන්ධයයි කියන්නේ නිකන් දෙකක් වගේ අදහසක් ඉන්නේ කතා කරන්නේ.
ආ එතන අර අපි බලපු සූත්‍රයේ කොට ඔව් අපි බලපු සූත්‍රෙත් එක්ක අර මහා පුන්නමා සූත්‍රයත් එක්ක අර ඉතුමා අහපු අදහස සූත්‍රයත් එක්ක විමසද්දී අපි කියන්නේ කන්දවලට උපාදානේ වුණාට පස්සේ උපාදාන කන්ද වෙනවා කියන වා නේද කියලා මේ අපේ මේ ගුරුතුමා ඇහුවේ. එතෙන්දී ඇත්තරම රූපක් කන්ද කියන තැන කතා කරන්නේ මේ රූප කියන්නේ කන්දවලට උපාදානේ වෙලා රූපක් කන්ද හැදුණා නෙවෙයි ඡන්ද මූලතා තමයි රූපක් කන්ද. එතකොට ඒ අදහස සූත්‍රයත් එක්ක එකතු කරන්න අමාරුයි. අනික
කන්ද වලට ඡන්ද රාගයේ යෙදුනහම ස්කන්ධ නෙමේ උපාදාන ස්කන්ධ නේද අපේ හැඳුනේ
උපාදාන ස්කන්ධ. අපෝගෙන
ඒක කියද්දි මං හිතන්නේ අර වචනේ අර කන්ද කියලා කියුනේ එතන ඉන්න ඕන උපාදාන.
හා
ඒ කියන්නේ ආයි වහන්සේ එක කියන්නේ
එතෙන්දී අර උපාදාන ස්කන්ධ වලට මුල් වෙන්නේ ඡන්දය මිසක කන්දවලට උපාදානීය වීම නිසා නෙමෙයි. කන්ද ගැන කතා කරන්නේ එතකොට උපාදාන ස්කන්ධ සූත්‍ර දේශනාවල කතා කරන්නේ දැකිය යුතුයි කියලා යොමු කරන තැනට යොමු කරන තැන් වලදී ඊපස්සේ දැක්මත් එක්ක තමයි කන්ද සම්බන්ධ කරලා කතා කරන්නේ. මහණෙනි එහෙම නුවණින් යුක්ත වෙනකොට මෙතන ශ්‍රද්ධාවෙන් අදහා ගන්න අවස්ථාවක වෙන්න පුළුවනි නුවණින් යුක්ත වෙන අවස්ථාවක වන්නට පුළුවනි මෙහිම සුදුසුයිද කියලා අහනවා තමයි. අර එතකොට තමයි අර කන්ද පිටු කරලා කතා කරන්නේ. එතකොට ඒ තැන් දෙක අර අපේ මහත්මයාගේ උත්තරයේ හැටියට සූත්‍ර දේශනාවේ හැටියට කන්දවලට උපාදානිය එකතු වෙච්ච නිසා උපාදානස්කන්ධය කන්ද සකස් වුණා නෙවෙයි කියන කාරණේ සූත්‍රෙත් එක්ක බලද්දි එනවා.
මේකේ නම් හිතන්නේ මේකේ අදහස පොඩ්ඩක් පැහැදිලි කරනකන් ඉන්න. මේකේ දැන් මේ මේකේ ප්‍රශ්නේ අපිට අදහසක් තියනානේ මේ ස්කන්ධ කියලා දෙයක් තියෙනවා ඔකට උපාදානය කළොත් තමයි වැරදි කියන එක. අන්න ඒ මතය මේ බුද්ධ දේශනාවට එකඟ නැහැ කියන එක තමයි මේ යන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ඔකේ ලොකු මතයක් මම හිතන්නේ අපේ අනවදසි සාමිනහන්සේගේ දේශනා ගොඩක් තියෙනවා ඔය මේ මහා පුන්නම සූත්‍රයයි ඔය කන්ද සූත්‍රයයි ඒ ටික අහුවොත් හොඳයි. මේ මේකේ අර දැන් මේ ස්කන්ධ ටික තියලා මේකට උපාදාන කිරීමයි වැරද්ද, එහෙම නැත්නම් මේකේ අර තව ඉස්සරහට ගියාම ඔය පහතන් වහන්සේ ගැන කතා කරන්න යනවානේ මේ ස්කන්ධ ටික තියෙනවා ස්කන්ධ පරිහරණය උපාදාන විතරයි නැතිකලේ කියලා මතයක් තියෙනවානේ. අන්න ඒක මේ දහමට එකඟ මතයක් නෙවෙයි. මේක දර්ශනයේ එනකොට කියන එක මේ ඒක පොඩ්ඩක් මතක කළොත් හොඳයි. එනේද අපේ හැඳුරනේ ඒක.
ඔව්. අර අපේ අම්ම කෙනෙක් මොකක් හරි ප්‍රශ්නයක් ගන්නද ඒකත් අහලම.
ඔව්.
අදහස
මට පොඩි අත්දැකීමක් තියෙනවා. අර ඥානයෙන් ගැන කතා කරන නිසා මේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගම කියනකොට සවනස ඉති රූපං කියන නිසා ඉති රූපස්කන්ධ කියලා කියන්නේ නේද සර්වඥාහංස?
අන්න හරි. ඉති රූපස්කන්ධ කියලා පැහැදිලි. ඉති රූපං කියන මොකද ඉති රූපස්කන්ධෝ කියන්නේ නෑ. ඉති රූප උපාදාන ස්කන්ධෝ කියලා කියන්නේ නෑ. ඔව් එතනදී හිම් පාවිච්චි කරන්නේ නෑ ඒ වචනිය.
ඔව් එතන දැන් අපේ ස්වාමීන් මතු කළේ දැන් ඒ ස්කන්ධ විදිහට කතා කරනවා නම් කතා කරන්නේ අර ඥාණයෙන් පස්සේ, ඒ කියන්නේ සම්මාදිට්ඨියෙන් පස්සේ, ඒ කියන්නේ සෝවාන් පුද්ගලය එතන ඉඳන් එහාට තියෙන දේශනාවලදී තමයි අර මෙහෙම ගැනීම සුදුසුද කියන පැත්ත පෙන්වන්නේ නේද අපේ හැඳුනේ. එහෙමද නැත්නම්?
ඔව්. ඔකේ.
ඒක තමයි සාරස මමත් කතා කරේ ඒ ඥානයේ පස්සේ තමයි ස්කන්ධ ගැන පිටපත ඔබ දැනගන්න අපිට හැකියාව ලැබෙන්නේ නේද? මම සිතත් අදහස්
කරගන්නවා. සමාවෙන්න මට පොඩ්ඩක් කැඩි ඇහුනේ එකයි ගැට.
සමනස මම ඉති රූපන් කියලා ඉතින් ඒක තමයි අර මේ ඥාණය ලබා ගත්තාම නේද සමනස අර ස්කන්ධ පිළිබඳ ඒ අපිට ඒ දැනගන්නත් ඥාණයනේ දැනගන්න හම්බ වෙන්නේ නේද සමනස ඒකයි මම අදහස් කරේ තනිසම
ඇත්තටම
ඔය එතෙන්දෙත් අපිට හිතෙනවානේ දැන් ඊට පස්සේ හරිනේ ස්කන්ධ කියලා જાතියක් තියෙනවා ඔකට උපාදානේ නැති එකයි මේ වෙන්නේ කියලා.
එහෙම අපි එහෙම
එහෙම දෙයක් නම් නෙවෙයි නේද අපේ.
ඔව් අපි එහෙම අපි හිතමු මේ අපි හිතමු අපි උපකල්පනයකට එමු ස්කන්ධ තියෙනවා ඒකට උපාදාන වෙනවා. අපි මේ මම ඇත්ත මේ සූත්‍රයත් එක කියනෝ නෙවෙයි එහෙම අදහසක් ආවොත් කියන අදහසෙන් එතකොට උපාදානෙ මුති වෙනවා. එතකොට ඔව් කන්ධ එතකොට කන්ධ ටික ඉතුරු වෙනවා. මං අහන්නේ කන්ධ ටික මේ ඒ කන්ද ටික කාගේද පුතේ? ඒක කන්ද ටික දෙවියෝ මෙව්ව වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ ඉතුරු වෙන ස්කන්ධ ටික ඉවේ හටගත්ත වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක කර්ම ඵලයක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඉතින් මම කරා වෙන්න ඕන. ඒක කන්ද ටික කාගේද? එහෙම නැත්නම් අවිද්‍යාවෙන් හටගත්තොත්. ඒකත් අවිද්‍යාවෙන් හටගත්ත නම් කන්ද ටික අවිද්‍යාව නැති වුණාට පස්සේ උපාදානියක් දුර වෙන්න ඕනනේ. අපේ කන්ද ටික ඉතුරු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඇති වෙනවනේ. එහෙම වුණොත් අර ඒ අදහස් අර බුද්ධ දේශනාවත් එක්ක ගලපද්දී මේ ඒ උත්තරේට එන්න බැරි වෙලා යනවා කියන තමයි අදහස.
එතන මේ පැහැදිලි වුණාද? මොකද ඔක අපි මේ මුගක් අයට තියෙන එතන වැරදි මතයක් ඇත්තටම තියෙන්නේ.
ડોක්ටර්?
ඔව් අහන්න.
ඔව්. එතන දැන් හාමුදුරුවෝ ඉස්තර කරපු විදිහට දැන් රූප තියෙනවා. රූප තියෙනවනේ, රූප කියන රූප කියලා අදහසක් තියෙනවනේ. රූප කියන අදහස ඒ රූප, ළඟ රූප, දුර රූප, ප්‍රනීත මුක්කියු 11 ආකාරයක්. ඒ 11 ආකාරයකට තියෙනවා කියන දෘෂ්ටිය තමයි රූපස්කන්ධය කියන්නේ කියලා වගේ අදහසක් නේද හඳුන් ඉදිරිපත් කරේ.
ඒක නුවණක් යෙදෙන තැන, නුවණක් භාවිත වෙන තැන, අරම නුවණ භාවිත නුවණක් භාවිත වෙන තැන අතීත අනාගත පච්චුප්පන දුර ළඟ හීන ප්‍රනිත එහෙම ගන්න එක සුදුසු නෑ කියලා නුවණක් එනවා. ඒ එහෙම ඒ දුර වේවා ළඟ වේවා ඒ රූප සම්මා කියලා ගන්න එක සුදුසු නෑ කියන උත්තරයට එනවා අර නුවණකුත් එක්ක. අර එතෙන්දි ඒ එක අර ඉන්න කෙනෙකුට මේක කියලා දෙන්න උපයෝගී කරගත්ත මිසක මේ නැත්තම් මේ අර ඡන්ද වෙනම එකට උපාදානය වෙනවා අර එන්න කාරණයක් නෙවෙයි බුදුරජාණන්සේ දේශනා කරේ.
එතන අපේ හාමුදුරුවනේ නම් මෙහෙම හුඟක් දැන් එහෙම කියනකොට අදහසක් එනවා. දැන් ඔය රූපස්කන්ධ කියලා දෙයක් තියෙනවා. හැබැයි මේක මේ දුර ළඟ අන්න එහෙම ගන්න එකයි වැරදි කියලා. එහෙමකද්ද ඔය කියන්නේ නැත්තම්
විශ්වාසයක්. නෑ. එහෙම නෑ. රූපයේ පිරිසිදු දකින්න තැන. ඔව්. රූපයේ පිරිසිදු දකින්න තැන ඔය මේ ලංකරන සත්‍යවල් මොනවත් දෙන්නේ නෑ. අලුතරමේ ආධ්‍යාත්මික බාහිර වල වශයෙන්වත් දෙන්නේ නෑ.
ඒ 11 ආකාරයේ දෙන්නේ නැහැ මම අහන්නේ දැන් ඔතන අදහසක් එතන තමයි මම හිතන්නේ අර මහත්තයා අහපු ප්‍රශ්නෙත් එක්ක දැන් ඛණ්ඩ ටික දුක දිවෙන්නේ උපාදානේ උපාදාන ස්කන්ධනේ දුක කියලා තියෙන්නේ කියලා හිතෙනවනේ
එතකොට ඒ ඛණ්ඩ ටික කාගේද එතකොට
අන්න ඒක තමයි මම මේ මතු කරන්න හදන්නේ ඒ ඔය ඛණ්ඩ කියන එකක් පිහිටන්නේ මටමයි නේද එතන දැන් අපිට හිතන්නේ දැන් ඕක මම තව විදිහට කිව්වොත් දැන් අපි හිතනවා මේ ලෝකේ අර ස්කන්ධ ටික තියනවා මේ අපි කොහෙන්ද මෙතෙන්ට ඇවිල්ලා නැත්නම් ඒකෙන් යනවා වගේ පැත්තකට යන්නත්
පුළුවන්
ඔව් වැරදි කියලා පේනවනේ නේද
පැහැදිලිවම වැරදි කියන අදහස ගත්තම හොඳයි
මේ ස්කන්ධ පිහිටියේ මටම තමයි තවයි දෙයක්
කියුවා.
එහෙනම් අර මගෙන්තර ස්කන්ධ කතා කරන්න විදිහක් නැහැ එක පැත්තකින්.
ඔව්.
හැබැයි මේක මේ ප්‍රශ්න කරන්න මේක මේ එහෙම ගන්න නැතුව මේ පැහැදිලි නැත්නම් නේද අපේ අම්බෙන්නේ. ඒක උක ගාක් මට හිතෙනවා මේ අපි වරද්දගත්තු තැනක් කියලා.
ඒක තමයි.
ඒක පැහැදිලිද අර පංච උපාදානස්කන්ධයේ විතරයි දුක ස්කන්ධ ටික දුක නෑ කියලා කියන්න ගියොත් ඒක වැරදි අදහසකට යනවා.
ඔව් එතන දැන් මේ කියන අතරම පංචස්කන්ධය කියද්දී දැන් කලින් මන්ද මට කලින් බණ අහලා විදිහට තේරුනේ රූපය කියන එක තමයි රූපස්කන්ධය වගේ. ඒ කියන්නේ අතරම රූපය කියන එක යථාභූත ස්වභාවය කිව්වොත් රූපස්කන්ධය කියන්නේ අවිද්‍යාව වගේනේ. කියන්නේ රූපය රූපස්කන්ධයක් තියෙනවා කියලා. කියන්නේ අදුර ළඟ අතීත කියන එක දෘෂ්ටියක් මිසක් එහෙම එකක් තියෙනවා කියලා ගන්න එක නේ වැරද්ද.
ඔව් එහෙම කියද්දි එනවද මම මේ නතු කරන්න හදන්නේ දුර ළඟ කියලා
කිව්වොත්
ස්කන්ධයක් කතා කරන්න පුළුවන්ද?
ඔව් ඒක තමයි ඒක කියන්නේ රූපස්කන්ධය කියන්නේ දෘෂ්ටියක් කියන එකනේ අතන දැන් අදහස අහමුදුර කියෝක කියන්නේ රූපය නෙමෙයි කලින් රූපස්කන්ධය කියන්නේ රූපස්කන්ධයට උපාදාන වෙනවා කියලා ගත්තට ඇත්තට රූපස්කන්ධය කියන්නේ උපාදානේ තමයිනේ
ඒක මහත්මයා අර බුදුරජාණන් වහන්සේ යොදන තැන් තේනවා ඔය දැන් අපිට ගොඩාක් වෙලා තියෙන කාරණේ තමයි මේ අර මම දවසකුත් අපේ ගුරුතුමා කියන උත්සාහ ගත්තේ මම සරල උපමාවකින් අර යතුරේ උපමාවක් කියුවෙත් කියන උත්සාහ ගත්තේ දැන් යතුර කියන වචනේ යා යන තුර යන රහ යන යතුර එතකොට අකුරු තුනයි ලියන්නේ එක විදිහට ශබ්දය ඇහෙන්නේ එකම විදිහට. මේ වාහනේ ගියට පස්සේ වාහනේ යතුරු කිව්වට පස්සේ වාහනේ ස්ටාර්ට් කරන්න ගන්න යතුරු. ඒ වාහනේ ලිල හදනකොට මට යතුරු දෙන්න කිව්වොත් අර ස්ටාර්ට් කරන යන කියන වචනේ නෙවෙයි ඉතින්දි යතුරු කියන්නේ වෙන උපකරණයක් එතන. ඊට පස්සේ එතනම මේ කුඹුරක් තිබුණොත් එතන ඉන්න කුඹුරේ ගොවි මහත්මියක් වැඩ කටයුතු කරද්දී එතෙන්දී ඒ ගොවි මහත්මයාට කමත් භාෂාවෙන් යතුරු කියන්නේ මේ අර හාල් පොළන වී පොළන කුල්ලට. ප්‍රබාණී යතුරු කියන්නේ යතුරු කියන අපි සූචකය කියලා ඒ යොදා ගන්න සමහර පොත්වල සූචක නැත්නම් යතුරු හැටියට. පාලි භාෂාවේ යතුරු කියලා මොන දැන් පාලි භාෂාව තරණය කියන පාලි පොතට ලියපු ඒක යතුරු කියලා වෙනම තියෙන. එතකොට බලන්න එතකොට දැන් ඔය දැන් රූපයත් එක්ක නේද කතා කරේ. රූපය කියන දැන් රූපය කියලා යොදන තැන රූප උපාදාන කියන එතනත් රූපය දෙනවා. ඊට පස්සේ රූපය කන්ද කියලා හදන එතනත් තේදෙනවා. ඊට පස්සේ රූපගතය කියන එතනත් ඉති රූපං කියන එතනත් තේදෙනවා. එතකොට අපි අන්න එක තමයි මේ මහත්මයා මම අර මුලදීම යෝජනා කරේ අදහස් කරේ එකම වචනය වුණාට යොදන සන්දර්භ වෙනස්. ඒ සන්දර්භයට අනුව ඒ වචනය ඒ වචනේ උපයෝගිතාවය ඒ වචනේ පාවිච්චි වෙන තැන වෙනස්. එතකොට අපිට අර බුද්ධ දේශනාව හදාරද්දී ඒ විදිහට ඒ තැනට යෙදෙන තැන දැන් අපිට මේ අහපු ප්‍රශ්නය තුළම ඇත්තම ප්‍රායෝගික ගැටලුවක් ඇති වුණා නේද. මේ අපි දන්න ස්කන්ධයි අපි දන්න උපාදාන ස්කන්ධයි කියලා අපි ඒක අපි හදාරන තැනකට ගියාම හොඳයි නේද. අපි ඇත්තම කියන්නේ මොකද්ද ඒක සූත්‍රයේ තුල මොන විදියටද මේ සඳහන් වෙන්නේ කියලා අපි බුද්ධ භාෂිතයටම එතෙන්ට යන්න පුළුවන්. මම ආපහුවර මුලම කියපු එක මම සමහරට මේ දේශනා ටික තා කාලේ තිබුණොත් සමහර විට අපි සම්බන්ධ වෙන අවස්ථාවේදී තිබුණොත් යම් දවසක පටන් ගන්න දවසක්ද නැතර වෙන දවසක්ද වේවා ආයි මම මේ ආයි මුලටම කරකවල එන්නේ සූත්‍රයේ තියෙන හැටියට හදාරන්න අපි උත්සුක විය යුතුයි කියන තැනටම ඇත්තටම ඉන්න සිද්ධ වෙවි. දැන් ඔය කන්ද උපාදාන කන්ද කියන කාරණාවල් ඒ සූත්‍රවල ඒ තැනදී ඒ විදිහට එකම වචන හැබැයි යොදර තැනට අනුරූපව ඒ සන්දර්භයට අනුරූපව ඒක අර්ථ ගන්න උන තැන අනුව අර්ථය වෙනස් වෙනවා. ඉතින් අපිට සිද්ධ වෙනවටනේ මහා පුන්නමා සූත්‍රයේ හදාරන්න වේවි. එතකොට සංයතනිකාය තුනේ කණ්ඩ සූත්‍රය කියන කණ්ඩ සූත්‍රය හදාරන්න වේවි. ඉති රූපං කියලා තියෙනවා නම් ඒ සූත්‍රය ඔය ඥාන නිශ්ශේ වගේ සූත්‍රවල රූප ඝටය, වේදනා ඝටය, සංඥා ඝටය. ඉතින් අපිට ඒ තැන්වලට ආර අවශ්‍යලා බලන්න වෙයි. නැත්තම් අපි මොනවා හරි විමසයි. ඉතින් එතකොට අපි මොනවා හරි කළා වෙනව නේද. ඉතින්
එතන අපේ හඳුරන්නේ මේ මෙහෙම ඇහුවොත් දැන් ඒ සූත්‍ර විමසන්න ඕන තමයි. ඒක බොහොම වටිනවා. මේ දැන් මෙතන අර මූලික මෙන්න මෙතන ගැටලුව ඒ කියන්නේ ස්කන්ධ කියලා කොටයි උපාදාන ස්කන්ධ කියන කොට දැන් වචන ඒ තැන් වල යෙදිලා තියනා නේ බං. ඒ කියන්නේ ඒක එක සන්දර්භ ඒ කියන්නේ ඒක කන්ටෙක්ස්ට් වලදී ඒක වෙනස්. ඒකේ න අදහස මොකද්ද මේක යොදාගත්ත කොහොමද කියන එක. ඒ කියන්නේ එකම වචනේ යෙදුවත් අර මේ කියපු අර යතුරු උපමාව වගේ එතකොට යතුරු කිව්වට ඒක යොදා ගන්න තැන අනුව මේ අදහස් වෙනස්. එකම වචනේ නට. ඔව්. මෙතන දැන් මෙතන ඇත්තටම මේ මෙතන අනිත්‍යත්ව වගේ වචන જાති දෙක.
ඔව් වචන හැටියට ගත්තට පස්සේ අපේ ගුරුතුමා දැන් පංච උපාදානස්කන්ධ කියලා තියෙන්නේ නුවණින් දැකිය යුතුයි කියලා යොමු කරන තැනක් එක්ක.
එහෙම.
ඊට පස්සේ ස්කන්ධ ගැන කතා කරන්නේ නුවණින් දැක්කට පස්සේ මෙහිම දුර ළඟ සියුම් ගුරුසු වශයෙන් ගන්න එක සුදුසුයිද කියලා අහන තැන වල තමයි ස්කන්ධ කියන වචනේ සූත්‍ර දේශනාවල පාවිච්චි කරන්නේ.
එහෙමයි. ඒ කොහොම පාවිච්චි කළත් ඕක දැන් අර අදහස ගත්තොත් එහෙම අර දෙයක් කියලා ගත්තොත් එහෙම ඒතර ඒක වැරදිලා නේද අපි හැමෝටම.
ඒ කියන්නේ ඔව්.
එතකොට ආයේ ලෝකේ. ඒ කියන්නේ
ආ ලෝකෙත් එක්ක.
ඔව්. එතකොට එතන අන්න ඒ පැත්තෙන් හිතුවා. දැන් ස්කන්ධ කියලා දෙයක් කියලා ගත්තොත් ආපහු ලෝකේ. ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි එතකොට.
ඒක තමයි.
අර දැන් අර මේ කියන එකයි මේ මෙසේ කියන එක ඉති ඉති කියන එක ඒක කිව්වෙත් එතන මම හිතන්නේ ඒ අදහස මත කරගෙන ඉන්න ඕන. ඒ මෙසේ රූපය නැත්නම් රූපේ මෙසේ කියන එකයි රූපය කියන එකයි
දෙකක්
ඒකයි. රූපයක් කියනකොට දෙයක් කියලා. දැන් අපි ඔක දැන් ස්කන්ධය කිව්වත් උපාදානස්කන්ධය කිව්වත් දැන් දෙයක් කියන අදහසෙන් කිව්වොත් ඔය දෙකේ වැඩි වෙනසක් නැහැ. ස්කන්ධ කියලා කිව්වත් උපාදානස්කන්ධ කියලා කිව්වොත් මොකද දෙයක් කරගෙන ලෝකේ හදාගෙන.
ඔව් ඇත්තරම කියන්නේ මේ සරලව ගත්තොත් ඉන්නේ මෙහෙම කියවටින් ඇත්තරම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණානේ. ලෝකේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ සමකාලීන ඉන්දියාවේ ಭಾರತයේ හිටපු අයට එකතන ධර්මයේ හොයාගෙන ආපු පිරිසකට ඒ අයට මේක මේ ධහම ඊතර වෙන ධහමක් කියලා දෙන්න සිද්ධ වුණා. ඒ ඊතර වෙන ධහමක් කියලා දෙද්දී අර දැන් බුදුරජාණන් වහන්සේ අමුතු භාෂාවක් මෙව්වේ නෑනේ. ඒතකොට ඉන්න අයට තමයි මේක කියලා දෙන්න සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට මේක කියලා දෙන්නත් ඕන. හැබැයි ඒ කියලා දෙනකොට ඒ වචනවල හිරණ වෙන්නත් ඕන. වචන දැන් මොකද දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වචනමවල දුන්නේ නැහෙනි. වචනමවල දුන්නේ නැහැ. ඒ වගේම ඉන්න අයට කියලා දෙන්නත් ඕන. ඒ කියලා දෙද්දී බුදුරජාණන් වහන්සේ විවිධ ආකාරයට ඒ තැන්වලට අනුරූපව අදාළව වචන කියලා දෙන්න සිද්ධ උනා. අනේ එතෙන්දි තමයි ඔය වචන භාවිත කිරීම මේ ඔය විදිහට යොදාගෙන තියෙන්නේ. ඉතින් අර අපිට සිද්ධ වෙනවා ඒ තැනදි පාවිච්චි කරපු විදිය ඒ විදිහට ඉගෙන ගන්න වෙනවා.
එතකොට අපේ හැඳුරනේ මං ආයේ දැන් මේක මුලට අපි සම්බන්ධ කළොත් ඒ ඇටලුව මතුනේ අර හුස්ම ගැන කතා කරන්න ගිහිල්ලා. දීගං අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දැන් ඔතෙන්දී දැන් දුක කියන එක මොකද්ද? දැන් මං හිතන්නේ මේ විමසගෙන යනකොටත් එතෙන්ට යම්කිසි උත්තරයක් ආවා කියලා අදහසක්. දැන් ඔය හුස්ම කියලා දෙයක් හම්බ වුණොත් ඒකම ලෝකේ, ඒකම දුක. ඒ කියන්නේ ලෝකේ කිව්වත් දුක කිව්වත් ඔය මොන වචනේ කිව්වත් ඒ සේරම ඒ කියන්නේ එකම තැනකට යනවනේ. දැන් ඔන්න දුක කියන එක ගැනත් යම් කිසි අදහසක් ටික ටික එනව නේද අපේ හැඳුරුනේ එතකොට. ඒ විමසීම තුල හරිම අවබෝධන වුණත් අර කලින් නම් හිතන්නේ මේ හුස්ම තියනවා කියලා දැනගත්තා. ඉතින් මොකද්ද ඔගේ තියෙන දුක කියලා එනවනේ. එතකොට දැන් ඔන්න මෙතනින් කෙනෙකුට පොඩ්ඩක් අදහසක් එන්න පුළුවන් මේ දෙයක් හුස්මක් කියලා. මේ දිග හුස්මක් මොනවා හරි දෙයක් හම්බ වෙලානේ.
දෙයක් කියන්නේ දෙයක් කියලා පනවෙන්නෙම පනවන්නෙම මට සාපේක්ෂව. ඉතින් මම යෙදෙන තැන දුක්ක්මයි යෙදෙන්නේ. ඉතින් අර දෙයට එහා පැත්තට යන්න සිද්ධ වෙනවා. ඒ දේ අපි කියන්නේ අපේ මානයෙන් දකින තාක්කල් ඇත්තටම මේ මොකද ඒ දේ කරන්න දෙන්න කර කියලා හරි අසරණකමක් ඇති වෙනවා. අයි අසරණකමක් එක්ක යොමු වීමක් වෙන්න වෙනවා, අනුගත වීමක් වෙන්න ඕන. ඉතින් අර ඒ යොමු වීමත් එක්ක අනුගත වීමත් එක්ක තමයි යන්නේ. ඒකකොට ඒක මේ ඒක නුවණක් කියන දේ උපද්දවාගත යොත්තක්. ඉතින් ඒකට නුවණ කියන දේ උපද්දව ගන්න නම් අර මේ අර කල යුතු කාරණාවන් ටික කරන්නම ඇත්තරම සිද්ධ වෙනවා. මේ ඒ කියන්නේ අර විමසීම කරන්න ඕන. විමසීම අර දැන් අපිට අර කන්දයි උපාදාන කන්දයි අතර අපි ආපු අදහසද සුතය කියන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනදී ඒ අදහසද තියෙන කියලා තමයි මේ අපි විමුතේ බලනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ අපි දන්න හෝ අපිට ඇහිච්ච හෝ අදහස නෙමෙයි කියන තැනට ඉතින් අපිට යන්න සිද්ධ වෙනවා.